දැයි ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණේ පවත්වන 305 වන භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා, වාර්තා ලැබිලා තියෙනවා. අපි ඒවයින් අද සාකච්ඡාව ආරම්භ කරමු.
අවසරයි ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ, ප්‍රමුඛ මහා සංඝරත්නය අවසරයි. අද දවසේ කමඨහන් වාර්තා අතරින් පළවෙනි වාර්තාව, ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස, මා මෙතෙක් කල් පර්යංක භාවනාවේ යෙදුනත් සතිමත් බව ඇතිකර ගැනීමට පහසු වූයේ නැත. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් අනුව කටයුතු කළ මා හිත තැම්පත් කරගෙන භාවනාවේ යෙදුණෙමි. සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස ගැනීම ආරම්භ කළෙමි. බාහිර අරමුණු වලින් හිත මෙදීම ලොකු සහනයක් විය. අනතුරුව දීර්ඝ හුස්ම ගැනීම ආරම්භ කළ මා ඒ හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. හුස්ම රැල්ල වම් නාස්පුඩුවෙන් ඇතුළු වීම හා පිටවීම නිරීක්ෂණය කළෙමි. අනතුරුව ආශ්වාස ප්‍රශ්වාස සාමාන්‍ය වශයෙන් වැටෙන ආකාරය සැහැල්ලු සිතින් යුතුව බලා සිටියෙමි. ශාරීරිකව ඇතිවන යම් අපහසුතා පිළිබඳ ඒ අවස්ථාවේ ඒ කෙරෙහි සිත යොමුකොට එම බාධා මැඩගතිමි. තවදුරටත් සතිමත් බව දියුණු කර ගැනීමට උපදෙස් පතමි.
ඉතින් ඇත්තරම මේ තේරෙන විදිහට නම් යම්කිසි ප්‍රගතියක් තියෙනවා එක්තරා අන්දමකින්. මුලදී අමාරු වෙලා, නමුත් දැන් ටිකක් පාරට වැටිච්ච ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් දියුණු කිරීම තමයි, නැත්නම් පුහුණු කිරීම තමයි ඉතින් එකම දේ. නැවත නැවත පුහුණු කරන්න ඔය ලබන තත්වයන්, එමත් නැත්නම් අපි ලබන අත්දැකීම් කලින් කලින් ලැබෙන්න පටන් ගනී. එතකොට තමන්ට තේරෙනවා දැන් මේකේ යම්කිසි දියුණුවක් තියෙනවා. දැන් නම් අපි හිතමු දැන් හිත එකඟ වෙන්න, හිත ටිකක් එකලස් වෙන්න. මුලදී මුල් කාලේදී අපි තුමින විනාඩි 45ක් ගියා නම් දැන් ඔන්න කාලයක් කරනකොට විනාඩි 45ක් යන්නේ, විනාඩි 30ක් ඇතුළතදී වැඩේ සිද්ධ වෙන්න ගන්නවා. තවත් කාලයක් කරනකොට විනාඩි 30ක් යන්නෙත් නැහැ, ඔන්න විනාඩි 20ෙන් 15ෙන්. එතකොට ඒ අපි ලැබපු ප්‍රශස්තම මට්ටමට ඔන්නපත් වෙන්න ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් යම්කිසි පමනකට මේක අපේ හිතට උරුම වෙලා තියෙනවා, හිතත් එක්ක ඉන්න ගතියක් තියෙනවා, මේ හැකියාවන් අපි සන්තක වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒවත් එහෙමයි, අනිත් එක හොන්නම් තේරුම් ගන්න පුළුවන් හිත වෙන අරමුණකට ගියත් වැඩි වෙලාවක් ඉන්නේ නැහැ, දැන් අතරමං වෙලා ඉන්නේ නැහැ, ඉක්මනටම අපිට සිහිය පහළ වෙනවා, එළඹ සිට සිහිය පිහිටනවා. ඒ වගේ තැන්වලුත් අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා කටයුතු පැත්තෙන් ගත්තොත් මුලදී නම් හරි අමාරුයි එදිනදා කටයුත්තක සිහිය පවත්වන්න. පස්සේ ඒකත් තේරෙනවා දැන් නම් මේ අහවල් කටයුත්තේ සිහිය පවත්වන්න පුළුවන්, මේ වැඩේ කරද්දී සිහියෙන් කරන්න පුළුවන්, මේ වැඩේ කරද්දී සිහියෙන් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වැඩේ තාම සිහියෙන් කරන්න බෑ කියලා ඔන්න නිකන් අර බැරි කෑල්ල දැන් වෙනම හඳුන ගන්නත් පුළුවන්. මුලදී නම් ඔක්කොම ඉතින් බෑ තමයි. මුලදී සම්පූර්ණයෙන්ම ඉතින් අසිහියෙන් වැඩ කරන්නේ. ඒකේ යම්කිසි සරල පහසු කොටසක් තමයි අපි සිහියෙන් කරන්න උත්සාහත් වෙන්නේ. ඒක ටික හොඳට හිතට තේරුම් ගියාම ඒකේ හැකියාව අපි ඇති කරගත්තාම ඊට පස්සේ ඒක පතරවීමක් තියෙන. මේ වැඩෙත් දැන් සිහියෙන් කරනවා, ඊට පස්සේ මෙන්න මේ වැඩෙත් මට බැරිද සිහියෙන් කරන්න කියලා ඒකටත් එකතු කරනවා. ඉතින් එහෙම පතරව ගන්න තියෙන්නේ. ඒතර තමන්ට තේනවා දැන් නම් ටිකක් අඛණ්ඩ සතියක් තියෙනවා, නැගිට්ට වෙලාවෙත් මට සිහිය තියෙනවා, ඇට්ටිකම දෙන රස සිහිය තියෙනවා, මූණ හොදන රස සිහිය තියෙනවා, සක්මනේදිත් සිහිය තියෙනවා, ඊටවඟට අපි කියමු පරයන්කේදිත් සිහිය තියෙනවා, ඒකෙත් යම්කිසි සියුම් වර්ධනයක් තියෙනවා කියලා තමන්ටම පොඩ පොඩ තේරෙන ගන්නවා. ඉතින් ඒ වගේ පාරක් අපිට හැංගෙනවා නම්, එහෙම යන ගමනක් තේරෙනවා නම්, ඒ කියන්නේ ඉස්සරහට යනවා කියලා හිතාගෙන යන්නයි තියෙන්නේ.
අවසරයි දෙවෙනි ප්‍රශ්නය, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඒකාරෝ සතිය වැඩෙන ආකාරය පහදා දෙන්න.
ඔව්, ඒකේ ඇත්තම මෙහෙමයි. දැන් ඔතන මේ බුදුරජාන් වහන්සේ ඇත්තම ඔය ඒකේ වීඩියෝ එක දැක්කත් දන්නේ නැහැ නේ, දැමෙ නැද්ද? හරි, ඒකෙන් තියෙනවා ලස්සන කතාවක්. ඒකත් ඉතින් මම එකතු කරන්නම්. මේ බුද්ධ ශාසනය තුළ මේ මිටිම ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කවුද කියලා ඇහුවොත් මොකද දෙන්න පුළුවන් උත්තරය? ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ නේද? ඒතකොට ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ, ඒතකොට රහතන් වහන්සේ නමක්. නමුත් අර හරිය නිකන් ලාබාල ස්වාමීන් වහන්සේ කෙනෙක් වගේ ශරීර ප්‍රමාණයෙන් ගත්තොත් කුඩායි. ඉතින් එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ මේ පිරිස් හතරට වැඩම කරනවා. බුදුරජාන් වහන්සේත් ඉතින් ඉන්න පරිශදයට උන්වහන්සේ වැඩම කරනවා. ඉතින් එතකොට ඉතින් අර අනිත් ස්වාමීන් වහන්සේලා ඉතින් එච්චර ගණන් ගන්න නැහැ. ඉතින් පොඩි කාලේ ඉතින් එච්චර ගණන් ගන්න නැහැ. හැබැයි ඉතින් රහතන් වහන්සේ. ඉතින් ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේට උවමනා වෙනවා මේ ස්වාමීන් වහන්සේගේ තියෙන ගුණ හෙළි කරන්න. ඒ නිසා ලස්සන ගාථාවකින් ඒ ලකුණ්ඩක බද්ධිය ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නිකන් උදානයක් ප්‍රකාශ කරනවා. නේලංගෝ ශ්වේත පච්චාදෝ අනීගෝ වත්තති රතෝ ඔන්න විදිහට මේ ගාථාවක් තියෙන්නේ. දැන් ඒකේ ඊට පස්සේ දැන් එහෙම කියලා ඒක ඉතින් ඒ සිද්ධිය ඉතින් අවසానයි. ඊට පස්සේ පසුක අවස්ථාවක තමයි ඔය ගාථාවට එකතකින් අපිට කියනවා නම් මේකේ විවරණයක් හම්බ වෙන්නේ වෙනම සූත්‍රයක. ඒක ඉන්නේ දේවන කාම බුහ පඨම කාම බුහ කියලා හොම සූත්‍ර කීපයක් තියෙනවා. අන්නේ කාම බුහ සීන ස්වාමීන් වහන්සේ මේ ඔය ප්‍රශ්නේ අහනවා. දැන් ඒකත් හරි ලස්සනයි. දැන් ඇත්තටම සමාල්ලාට වෙන්නේ මේ ගිහි අය ගිහිල්ලා හාමුදුරන්ගෙන් ප්‍රශ්න අහන එකනේ කරන්නේ නේද? හාමුදුරුවෝ තමයි දන්නේ. හාමුදුරුවෝ තමයි ත්‍රිපිටකය හදාarලා තියෙන්නේ. ඉතින් ගිහි අය කෙනා දන්නේ නැහැ. ඒ නිසා ගිහි කෙනෙක් ගිහිල්ලා ස්වාමීන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? මේක බුද්ධ වචනේ කොහොමද මම තේරුම් ගන්න? මෙතන සිද්ධනවා ඒකේ අනිත් පැත්ත. මේ ස්වාමීන් වහන්සේලාට මතක ඇති දැන් මේ බුද්ධ ශාසනයෙම ගිහි පින්වතුන් සඳහා ඉස්සරහින් තියාගන්න, කියන පිරිමි පක්ෂයේ පැත්තෙන් ඉස්සරහින් තියාගන්න ආදර්ශ චරිතයක් වශයෙන් දේශනා කළ තියෙන්නේ කවුද? චිත්ත ගෘහපතිතුමා නේද? චිත්ත ගෘහපතිතුමා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගිහි අයට ඉස්සරහින් තියාගන්න කියලා. මෙන්න මේක ආදර්ශ චරිතයක්. මෙන්න මෙයා තමයි හොඳම ඉස්සරහින් ඉන්න කෙනෙක්, අනාගාමී මට්ටමේ ඉන්නේ. එයා එතුමාව තමයි ආදර්ශ චරිතයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ගිහි පින්වතුන්ට. ඉතින් එක්තරා අවස්ථාවකදී මෙන්න මේ කාමභූ කියන ස්වාමීන් වහන්සේව හම්බෙන්න එනවා මේ චිත්ත ගෘහපතිතුමා. ආවට පස්සේ කාමභූ ස්වාමීන් වහන්සේ චිත්ත ගෘහපතිතුමාට මේ ගාථාව ඉදිරිපත් කරනවා. ගාථාව ඉදිරිපත් කළා උන්වහන්සේ මේ එතුමගෙන් අහනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ ඉතින් එතුමත් එකපාරටම උත්තරයක් දෙන්න, එතුමා අහනවා මේක මේ සර්වඥ දේශනාවක්ද බුදුරජාන් වහන්සේ කියපු එකක්ද කියලාත් අහනවා. එතකොට ඉතින් තමයි කාමභූ ස්වාමීන් වහන්සේ කියන්නේ ඔව් මේක සර්වඥ දේශනාවක්, මට පොඩ්ඩක් මේක විස්තර කරලා දෙන්න කියලා. ඉතින් එතන තමයි ඔය එක එකක් ගානේ විස්තර කරනවා. ඒ ඇතරම බුදුරජාන් වහන්සේ නිකන් ප්‍රහේලිකා ස්වරූපයෙන් තමයි එතන අඳුන්නන්නේ ඒ මහරහතන් වහන්සේගේ ස්වභාවය. ඒකේ දැන් ඒ රතයකට උපමා කරන්නේ. ඒ රතේ උඩු වියනක් තියෙනවා, සුදු පාට, ඊළඟට රෝද තියෙනවා. ඒ වගේ ඉතින් එක එක රතේ තියෙන අංගවලට බුදුරජාණන් වහන්සේ එක එක රහතන් වහන්සේ කියන්නේ එකම රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන මානසික ගුණාංග එක්තරා අන්දමකින් සංසන්දනයක් කරනවා. ඒකේ එක අරයක් සහිත රෝදය කියන එක තමයි ඒකාරෝ කියලා කියන්නේ. ඉතින් එකම අරයයි තියෙන්නේ. ඒ බඳු අරයක් සහිත රෝදයක් තමයි කරකෙන්නේ කියන අදහසක් තියෙනවා. ඒක වුණා අපිට මෙහෙම හිතන්න පුළුවන්. දැන් අර කීපයක් තිබුණත් නැත්නම් ගරාදි කීපයක් තිබුණත් ඒකේ එක අරයක් තමයි පොළවට ලම්බකව පිහිටන්නේ. දැන් අර මේ ෆොටෝ එකේ පෙන්ලා තිනවා වගේ දැන් මේ කරත්ත රෝදේ මෙහෙම කරකිනකොට ඒ යම්සේ එක ගරාදියක් තමයි තනිකරම හොඳට මේ පොළවට මේ විදිහට අංශක 90ට ලම්බකව පිහිටන්නේ. එතකොට ඔන්න ඔයත් අවස්ථාවේ තමයි තමයි ඇත්තටම හොඳට නිකන් අර සතිය බල ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකාරෝ කියන වචනය සතියට තමයි මේ උපමාවක් වශයෙන් නැත්නම් මේ පෙන්눔 කරන්නේ නිකන් මොකක්ද ඒකට කියන්නේ අදි වචනයක් වශයෙන් කියන්නේ. ඒකාරෝති බන්තේ සතියාය අදි වචනං ඔය විදිහට තමයි විස්තර කරන්නේ. අටුවාව දෙන්නේ ඇත්තටම ඒ චිත්ත ගෘහපතිතුමා. ඉතින් එතන අර ඒකාරෝ කියන අදහස ගත්තොත් එතන තියෙන්නේ හොඳට මේ අරමුණට මොහොනට මොහොනලා ඉන්න ගතිය. දැන් හිතන්න මේකේ කියලා අරමුණ දැන් ඇත්තටම අපි මේක මේ ප්‍රායෝගිකව ඕනනම් හිතා ගන්නත් පුළුවන්. දැන් අපිට ඇත්තටම භවනා කරන්න ගියාම ටිකක් කල් යන්නේ ඔය ටික හැදිලා එනකම්. දැන් අපි උත්සාහ කරනවා මේ අරමුණට හරියටම එකට හිත ඉල්ල වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. හිතන්න දැන් අපි සක්මනක් කළත් සක්මන කරද්දී පාදය පොළවේ වදිනවා. සමහරලාට අපි පරක්කු වැඩි ඒක බලා ගන්න. අපි ටක් ගාලා එතෙන්ට අවධානය යොමු කළා නැහැ එක්කෝ. අපේ aim එක වැරදි, ඉලක්කය වැරදි. හිතන්න දැන් මම පාදේ තියන්නේ මෙතන නම් මගේ අවධානය එතෙන්ට බොහොම යහුසුලුව ඒ අවස්ථාවේදීම පෙරපසු නොවි එතෙන්ටම ඉලක්ක කළා කරනවා. ඊළඟ පාදේ ඊළඟට වෙන තැනක වදින්නේ. හසේ ඒ පාදයට මගේ අවධානය ඊටාම යහුසුලුව එතෙන්ට හරියටම ඉලක්ක කළා පෙරපසු නොවි තියන්න ඕනේ. ඉතින් ඔය ටික හැදිලා එන්න කාලයක් යනවා. ඉතින් අපි පාදය එතන තියෙද්දි අපි වෙන තැනකට අපේ අවධානය යොමු වුණාට අතෙන්ට හරියටම හිත ඒකාග්‍ර වෙලා නැහැ. ඊළඟට පාදය එතන තියද්දී අපි තිබ්බට පස්සේ නම් අපි එතෙන්ට අවධානය යොමු කරේ. ඉතින් එතකොට අර වදින අවස්ථාව අපිට ගිලිහිලා. මේ මොහොත අපිට ගිලිහිලා. ඊට පස්සේ අපි තන් තියන් ඉන්නවා, තාම පාදේ වැදිලා නැහැ. ඊට පස්සේ අපේ සමහරකට එතන තියන් ඉන්නකොට ඔන්න සිහිය දුර්වල වෙලා, සමාධිය දුර්වල වෙලා. එතකොට තමයි ඔන්න පාදේ වදින්නේ. ඉතින් එතකොට පරක් මේ ඉස්සර වෙලා වැඩි. ඉතින් එතකොට මේ ටික හරියටම නිකන් අර ඒ පාදේ ස්පර්ශයයි අපේ මනසේ ඒකාග්‍රතාවයයි මනස එතෙන්ට හරියට යොමු වීමයි මේ ඔක්කොම ටික හැදිලා එන්න කාලයක් යනවා. ඒක පුහුණු කළම ගන්න ඕනේ. කොච්චර පොත් කියුවත් වැඩක් නැහැ. අපි මේක ඇවිදලා ඇවිදලා සක්මනේ යෙදිලා යෙදිලා මුලින් වරද්දගෙන ওই දේ හිත පිට ගිහිල්ලා ඔක්කොම ඉතින් වැරදි සිද්ධ වෙලා පස්සේ පස්සේ තමයි හරියට මේ ටික නිකන් සමපාත වෙලා එන්නේ. දැන් මේක මම අතට ගත්තේ දැන් මේක දිහා මට ඕනනම් පුළුවන් නිකන් පැත්තෙන් මෙහෙම බලන්න. ඒතකොට මේක අර හොඳට මුහුණට මුහුණලා දිහිටීමක් නැහැ. නැත්තම් ඔහෙන් බලන්න පුළුවන් මෙහෙම බලන්න පුළුවන් මෙහෙම බලන්න පුළුවන්. හරියට පිහිටීමක් නැහැ. ඒතකොට මේ අරමුණ දිහා හරියට බලනවා කියන්නේ හරියටම ඉතින් මුහුණට ඉස්සරහ දෙන්නා වගේ මුහුණට මුහුණලා ඉන්න ගතිය. ඉතින් ඒකම තමයි මෙතනත් ඒකාරෝ කියන අවස්ථාවේදී පෙන්වන්නේ. කොහොමද මේ එක අරයක් හරියටම පොළවට ලම්බකව පිහිටන වෙලාවදී තමයි ඒකේ ඔය කියන විදිහට බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. එතනදී තමයි නිකන් සීය හොඳට නිකන් බල ගැන්වීම සිද්ධ වෙන්නේ. ඒතර ඒ අවස්ථාව අපිට කියන්නේ අරමුණට එතන තමයි හරියටම හරි ගියේ නිකන් ලොක් වුණා වගේ හොඳට අරමුණට මුහුණට මුහුණ දාලා ඉන්න අවස්ථාව. එතෙන්දී ආයි වෙන අරමුණට යන්න දෙයක් නැහැ. අර අරමුණම තව ටිකක් හොඳට බලන්න තියෙනවා. හිතන්න අපි වේදනානුපස්සනාවක් කරනවා කියලා. වේදනාවක් කොහේ හරි දැනෙනවා අපි එතන නිකන් අවධානය යොමු කරනවා. අපි හිතියේ අපි හදාගත්තේ ඒකාග්‍රතාවය අපි හිතමු ආනාපාන සතිය හරහා. දැන් උංගක් භාවනා ක්‍රම තියෙනවනේ එහෙම ගෝයෙන්කා ක්‍රමයේදී ආනාපාන සතිය හරහා තමයි ඒකාග්‍රතාවය හදන්නේ. ඊට පස්සේ ඒ හදාගත් ඒකාග්‍රතාවය දැන් මේ මුළු කයේ ඕනම තැනක මොකක් හරි එකක් පහළ වුණාම එතෙන්ට ටක් ගාලා දාගන්න පුළුවන් වෙන්න ඕනේ. එතන සංවේදනාවට හොඳට හිත එකඟ වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක බලන්න පුළුවන්. දැන් විශේෂයෙන් මහසි ක්‍රමයේදී ඒක තමයි ප්‍රධානම දේ. අපි නිකන් ඕනම තැනකට ටක් ගාලා හිත යොදැීමේ හැකියාවක් යෝගාවචරය හදාගන්න. ඒකඟතාවය යහුසුලුව අදාළ තැනකට මතුවෙන අරමුණට යොමු කිරීමක්. ඒතර ඒ යොමු කරද්දී අර මං කිව්වා වගේ හරියටම ඉතින් එතෙන්ට එල්ල වෙලා හරියටම ඒකට ඒකාග්‍ර වීම කරගන්න ටිකක් කල් යනවා. ඒ පුහුණුව අපි කළම ගන්න ඕනේ. ඒ වෙච්ච වෙලාවේදී අන්න තමන්ට දෙනවා දැන් නම් හොඳටම පේනවා මේ අරමුණේ විස්තර ඔක්කොම ටික පේනවා. අරමුණ වෙනස් වීම ටික ඔක්කොම පේනවා කියලා අන්න තමන්ට ඒක තේරෙන්න පුළුවන්. තේරෙන වෙලාවදී ආයි වෙන ආරමුණකට දාන්න නැතුව මේකම තව ටිකක් හොඳට විමසා බැලීමක් කරනවා නම් ඉතින් අපිට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හිතන්න අපි දැන් මේකම වුණත් ගත්තොත් මම නිකන් පැත්තෙන් තියලා බැලුවට මට හිතන්න සමහරට මට මේ ඔක්කොම දැක ගන්න බැරි වුණා. හරියටම ඔන්න එල්ලේට ආපෙලාවේ මට තේරෙනවා දැන් මේ කටු වැඩ කරන හැටි. මේකේ පාටද ඉලක්ක මේ ඉලක්කන්ද මේ තියෙන පුංචි පුංචි මේ කිටි කෑලිද මේ ඔක්කොම ටික මට පේනවා. මොකද හරියටම මූණට මූණලා පිහිටි අවස්ථාව. ඒ නිසා මේ ඒකාරෝ කියන එකේ තියෙන විශේෂත්වය තමයි හරියටම අන්නේ සතිය බලගැන්වෙන මොහොත. අරමුණත් එක හොඳට හිත සමපාත වෙච්ච මොහොත. ඒක තමයි නිරූපණය වෙන්නේ. ඒ නිසා ඉතින් අර සතිය අපි පවත්වනවා තමයි විශේෂයෙන්ම ඔය මුල් අවස්ථාව ගැන කියන්නේ. මුල් අවස්ථාව කියන්නේ අපි අරමුණක් හොඳට විමසා බැලීම කියන අවස්ථාව ගැන කියන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී හොඳට ඒකාග්‍ර වෙච්ච හිතකින් සතිමත් වෙච්ච හිතකින් හරියටම අරමුණ හට ගන්න වෙලාවදී එතෙන්ට හිත යොමු කළා. ඒ හට ගන්න ආකාරය වෙනස් වෙන ආකාරය අවසන් වෙන ආකාරය නැති වෙන ආකාරය ඔය ටික දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ.
අවසරයි. ඊළඟ කමඨහන් වார்த்தාව තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස සතිමත්ව සක්මන. ඇවිදීමේ ක්‍රියාව ආරම්භය මන්දගාමී භාවයෙන් සිදු කරගත්තා. මෙහිදී සක්මනකින් ලබා දෙන දැනීම් හා අත්විඳීම් රසක් පැහැදිලිව ප්‍රකට වුණා. කාටුන් චිත්‍රපටියක මිනිස් රුවක් ගමන් කරන අයුරු දැනෙන්නට වුණා. වේග රිද්මයේ ක්‍රමයෙන් වේගවත් භාවයට මනස විසින් මෙහෙයවන බව වැටහෙන්නට වුණා. වාර ප්‍රමාණය වැඩියෙන් සිදු කර ගන්නා විට විදුලි පංකාවකට එහි ක්‍රියාකාරී බොත්තම විවෘත කල විට කැරකෙන අයුරින් ගමන සිදුවන බව අවබෝධ වන්නට වුණා. දකුණ වම වශයෙන් පාදවල මාරුව නොදෙන මට්ටමින් දැනෙන්නට වුණා. කායික රූපය සැහැල්ලුවන බවත් සිත සතිමත් බවින් තිබෙන බව වැටහෙන්නට වුණා. අවට පරිසරයෙන් යම් යම් මිනිස් ක්‍රියාකාරකම් වල හා ස්වභාවික ශබ්ද හඬවල් ඇසෙන නිසා ඇසුණා මට්ටමටපත් වුණා. ගමන් වාර નિરાයාශයෙන් සිදුවන බවත් දැනෙන්නට වුණා. සක්මන සිදුවන අතර කය දෙපැත්තට පැද්දෙන විසිකරන මත් භාවයේ ගති ලක්ෂණ හටගත්තා. ස්වරූපයන් ඇතිවන බවත් සිත තුල පාළුවක් තනිකමක් හා කම්මැලි බවක් දැනෙන්නට වුණා. සතිමත් භාවෙන් ගමන් වාර සිදුවන අතරේ සමහර අවස්ථාවලදී මනස හිතුවක්කාර ලෙසින් අයාලේ යෑමේ වල්මත් වීම වෙනුවට තැම්පත් ගතියෙන් සති මෙහෙවීමේ හේතුපත මනස විසින් මනසට ගලා උපදවන ප්‍රගුණතාවයක් පෙනෙන්නට වූවා. මේ සියල්ල සිදුවන්නේ සිදු කරගත හැකිවන්නේ සතර මහා ධාතු හේතු කොටගෙන මානව රූපයක් ලෙසටත් ලෙසට බිහිවීමත් එහි ප්‍රාණ ජීවය නාමයක් ලෙසට තිබෙනතුරු පමණින් බවත් ප්‍රාණ ජීවය ගිලිහි ගිය විට විපරිණාමයෙන් විනාශ වී අවසානයක් සිදුවන බවත්ය. සක්මන අවසාන මොහොතේ කයට සෑහෙන වෙහෙසක් හා ජලපිපාසයක් සහිත මුළු කය පුරාටම රස්න ගතියක් ඇතිවීමේ ගති ලක්ෂණ හේතු කොටගෙන නික්මව පැමිණියා. එපමණයි.
ඒ චුට්ටක් බලන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය සක්මනක් කරද්දී ලොකු වෙහෙසක් දැනෙන අමාරුයි. මොකද අපි ඕන්ට වඩා නිකන් වෙහෙසෙනවා නම් සමහරට සක්මන වෙහෙසකාරී වෙන්න පුළුවන්. දැන් අපි නිකන් පුරුදුලා තිනවන නම් නිකන් ඇවිදින්න. ඒ නිකන් ඇවිදිනකොට ලොකු වෙහෙසක් දැනෙන්නේ නැත්තම් හිතන්න අපිට නිකන් ඔහේ පාරේ ඇවිදින්න පුළුවන් පැයක් විතර. කිසි වෙහෙසක් දැනෙන්නේ නැහැ. හැබැයි අපි සක්මන් කරන්න ගියාම එහෙම නේ පැය භාගයක් ඇද්දි හොඳටම වෙහෙසයි. ඒ කියන්නේ ඉතින් මොකක් හරි අවුලක් තියෙනවා. ඒ කියන්නේ අපි ඕන්ට වඩා වෙහෙසක් දරනවා. එක්කෝ අපි හුඟක් වේගෙන් ඇවිදිනවා, එක්කෝ හුඟක් හිමින් ඇවිදිනවා, එක්කෝ අපි සමබරතාවය පවත්ව ගන්න බෑ. අනවශ්‍ය වෙහෙසක් අපි ඇඳගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී පොඩ්ඩක් අපි බලන්න ඕනේ මොකද්ද මේ මම මට සාමාන්‍යයෙන් හොඳට ඇවිදින්න පුළුවන්. මොකක්වත් මට වෙහෙසක් දැනෙන්නේ නැහැ. මගේ ලොකු කායික රෝගයක් ඇත්තෙත් නැහැ. ඇයි මේ සක්මන කරන්න ගිහලා මෙච්චර වෙහෙසක් දැනෙන්නේ? මෙච්චර දාඩි දාන්නේ කොහොමද? මෙච්චර යමෝද කලන්ත දෙදිලා වගේ දැනෙන්නේ කියලා නේද පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. දැන් හිතන්න තවක සක්මනට විතරක් නෙමෙයි ඕක ආනාපාන සතියට වෙන්නත් පුළුවන්. අපි මුල් කාලෙදී ආනාපාන සතිය වඩන්න ගියාමත් නිකන් ඕන්ට වඩා උත්සාහන්ත වෙනවා. හයියෙන් හුස්ම ගන්න හදනවා, හිමින් හුස්ම ගන්න හදනවා. ඉතින් ඒ වගේ අර මේක බරට අල්ලනවා. පස්සෙත් එතකොට ඉතින් නිඳ යන්නෙත් නැහැ. ඉතින් ඔය හොඳට ඉතින් ඔය එක එක જાතියේ කටු හම්බ වෙනවා ඉතින්. ඉතින් එතකොට පස්සේ තමයි තේරෙන්නේ මෙච්චරම දඟලන්න දෙයක් නැහැ මේ කයටම. ඉතින් හිමීට හුස්ම ගන්න දීලා එයා මෙච්චෙක් කාලයක් හුස්ම අරන් තිනවනේ. ඉතින් මම මෙච්චර දඟලන්න දෙයක් නැහැ. ඉතින් මට තියෙන්නේ මොන පැත්තකින් වෙලා හිමීට බලා ගන්න විතරයි තියෙන්නේ. කය තමයි හුස්ම ගන්න. ඒ වැඩේ එයා දන්නවා හරියට කරන්න කොහොමද කියලා. මම මේකට අත දාන්න අවශ්‍ය නැහැ. මම කොහොමද එයාටම මේ වැඩේ කරගන්න ඉඳ දීලා හිමීට මේ හුස්මක් ගන්න බලා ගන්න. ඉතින් ඔන්නේ සමබරතාවය අහු වෙන්න ටිකක් කල් යනවා. මුලදී අපි දඟලනවා වැඩි. මුලදී අපි එක්කෝ වීරයක් අධික වීරයක් කරනවා. අධික වීර නිසාමත් හිත පිට යනවා. ඊට පස්සේ අඩු වීරයක් කරනවා. අඩු වීරය දන්න ගියාම තමයි නිඳ යනවා. ප්‍රශ්න ගොඩයි. ඉතින් මුල් කාලේ සෑහෙන්න ඉතින් ඔයගේ මේ දෙක අතර පොඩි ඝට්ටනයක් තියෙනවා. පස්සේ තමයි ඉතින් ඔගේ ගාන්ට හැදිලා ඉන්නේ ආ මේක මෙන්න මේ විදිහට තියාගෙන යන්න නම් හරිය අර ක්ලච් බැලන්ස් කරනවා වගේ තමයි ඒ කාලේ අර තිබුණේ වාහනවල. දැන් නම් ඉතින් ඒව නැහැනේ. මේ ඒ වගේ වැඩක් තමයි මෙතනත් තියෙන්නේ. හරියටම ඉතින් ඔක බැලන්ස් වෙලා ආවට පස්සේ තමයි ඊපස්සේ ඉතින් ගානක් නැහැ. හොඳට හුස්ම රැල්ලවත් පේනවා. කිසි වෙහෙසක් ඇත්තෙත් නැහැ. හරිම ප්‍රණීතව වැඩේ කරගෙන යන්න පුළුවන්. සක්මනත් ඒ වගේමයි. සක්මනේදීත් අපි ඕන්ට වඩා හයියෙන් කරන්න ගියාම නැත්තම් තදට මේක අල්ලන්න ගියාම එතනත් හරි වෙහෙස කරගතියක් තියෙනවා. අපි නිකන් කිටි කිටි අල්ලනවනේ. දැන් හිත පිට යන්න හදනවනේ. නිකන් ආයි කිටි කිටි අල්ලන් ගෙනල්ලා මෙතනින් තියෙනවා. ආයෙත් ඉතින් හිත පිට යන ආයෙත් කිටි කිටි අල්ලන් ගෙනල්ලා තියෙනවා. ඉතින් එතකොට නිකන් ගැටුමක් තියෙන්නේ. ඉතින් ගියාවත් කමන්නෑ. ඔන්නේ ගිය දෙන් කමන්නෑ කියලා ඉඳලා පොඩ්ඩක් හිමීට අර ඒ සක්මන හරහා වෙහෙසක් ඇති නොවන පරිදි අපි කරනවා නම් මං හිතනවා හුඟක් කාලවට නිකන් මෙයත් එක්ක මේ යාප්පුවෙන් වගේ වැඩේ ගන්න පුළුවන් අපේ හිතෙන්. ඉතින් පොඩ්ඩක් මේ ලියන ස්වාමීන් වහන්සේ බලන්න මේ කියන්නේ හුඟක් තමන් නිකන් වෙහෙස කර තත්වයක් කාන්ත ගතියක් වගේ එකක් ඒ වගේ දෙයක් එනවා නම් පොඩ්ඩක් ඒ කියන්නේ අපි අධික වීරයක් වැඩලා තියෙනවා. එහෙම නැතුව තමට තේරෙනවා නම් පැය වගේ යනකොට ඉතින් හොඳට කලින්ට වඩා හිතේ එකඟතාවයක් වෙලා තියෙනවා. දැන් සැහැල්ලුවක් දැනෙනවා. හිතේ යම්සි පැහැදිලි ගතියක් ඇතිලා තියෙනවා. හිත අරමුණත් එක්ක ඉන්න ගතිය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඉතින් සක්මන තුල අපේ යම්සි වර්ධනයක් පේන්න තියෙනවා.
අවසරයි. ඊළඟ ප්‍රශ්නය, ඊළඟ වார்த்தාව. අවසරයි ස්වාමීන් වහන්ස, සක්මන ශරීරය රූකඩයක්සේ පුරුද්දට ඇවිදී සිත සතිමත්ය. ඒ මොහොතට දැනෙන ක්‍රියාවක් හෝ වේදනාවක් ගැන සිහියෙන් ඉමි. ඇසෙන ශබ්ද ඇසී නිවී යයි. ඒවා ගැන සිතවිලි උපදින්නේ ඉතා කලාතුරකිනි. වාහනයක් ගියා ආදී ලෙස සිතවිල්ලක් උපන්නොත් කනට ඇසෙන්නේ ශබ්ද පමණක් බවත් ඒ ශබ්දය ඇසී නැසී ගිය බවත් සිහි කරමි. බාහිරෙන් දේවල් ඇති බවට සිත නොපිහිටයි. සිතට එන සිතවිලි සංඛාර ලෙස සිහි කරමි. ඒවා බාහිර දේවල් ගැන හෝ පුද්ගලයන් ගැන නොව මාගේම සිතේ උපන් මාගේම සිතයි. සිතේ කතාව ඉතා අඩුයි. ධර්ම විතර්කයක් සිතට ආවත් සිතුවිලි ලෙස සිහිකර බැහැර කරමි. සිත සතිමත්ය, අවදිමත්ය, උදාසීනය, අමුතු සතුටක් ප්‍රීතියක් නැත. තෙරුවන් සරණයි.
කරන යන විදිහ හොඳයි. ඒ කියන්නේ දැන් අපි මුලදී නිකන් දුකක් තියෙන. ඒ කියන්නේ මුලදී හරි අමාරුයි, වෙහෙසයි, ඔක්කොම ප්‍රශ්න තියෙනවා. පස්සේ පස්සේ ඉතින් පොඩ්ඩක් ඔක හරියනකොට නිකන් ප්‍රීතියක් නැත්තම් උද්දාමයක් තේන්නත් පුළුවන්. පස්සේ ඉතින් ඔය දෙක සමබර වීමක් තමයි ඊළඟට තියෙන්නේ. දැන් නිකන් අර සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා හිත සෑහෙන දුරට එකඟ වෙලා කියන දේ දැන් අහනවා. ඒකාග්‍ර වීමක් තියෙනවා, මෙල්ල වීමක් තියෙනවා, කීකරු වීමක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ සාමිනාස ඊට වඩා එහා කාලයක් තිස්සේ විපස්සනා කරපු සාමිනාස මේ සාමිනාස කාලයක් තිස්සේ කරනවද දැන්?
දැන් ටික කාලයක් වෙනවා අපේ හන්දන.
ඔව්. එතකොට ඒ කියන්නේ ආනාපාන සතියෙන්ද පටන් ගන්නෙ?
මම ආයතන විදර්ශනාව කාලයක් පුරුදු වුණා.
හරි.
ඊට අමතරව ගෝයෙන්කා තුමායි ක්‍රමයක් පුරුදු වෙලා තියෙනවා.
හරි.
ඊට අමතරව
දැන් සක්මනේදී කොහමද මොකද්ද වඩන්නේ?
සක්මනේ මුලදී අර මෙහි අපිට කියලා දුන්න විදිහට වම දකුණ කරන්න බැලුවා. ඒ වගේම ඒ ටික පුරුදු වෙලා පුරුදු වුණා ටිකක්. ඊට පස්සේ
බයි ගෝයෙන් ක්‍රමයේ කළා තියෙනවා නම් ස්වාමීන් වහන්සේට වම දකුණ අවශ්‍ය වෙනේකුත්
නැහැ. නෑ, ඊට පස්සේ ඒක මට මුල් දවස්වල විහිසක් වුණා.
ඔව්, අවශ්‍ය නැහැ කියන්න.
මොකද ඊට පස්සේ මම අද මේ අහම්බෙන් අපේ හඳුරන්ගේ ධර්ම සාකච්ඡාවට යොමුකම් දුන්නා. ඊට පස්සේ මට හිතුණා අපම පුරුදු විදිහට
ඔව්
කරන එක හොඳයි
කියලා. ඒක අපි හොඳට ඒ කියන්නේ අපි භවනා කළා යම්සි අත්දැකීමක් තියෙනවා නම් අපිට. ඒකට ආයි මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සංසුම් මනසකින් ඒ දැනෙන දැනීමක් එක්ක අවධානය පවත්වන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම අපි මෙනෙහි කිරීමක් කරලා එන්නේ ඔතෙන්ට. ඒ කියන්නේ මෙනෙහි කිරීම මුලදී ගන්නවා හිත බේර ගන්න බැරි හින්දා මේක ඔය දුවනවානේ. ඉතින් ඒ දෙවිල්ල වළක්ව ගන්න අපි මෙනෙහි කිරීමක් කරනවා. ඊට පස්සේ පොඩ පොඩ මෙනෙහි කිරීම අතහැරලා දානවා. අතහැරලා දැම්මට පස්සේ දැන් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. එහෙම වචනයක් කියන්න, ඔසවනවා තබනවා කියනවත්, වම දකුණ කියනවා මොකක්වත් ඕනේ නැහැ. බොහොම සංසුම් මනසකින් හැබැයි මේ මුළු ක්‍රියාවේම හිත තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකනම් පාදය, මේකනම් මගේ හිත. මේ පාදයත් එක්කම බොහොම සමාන්තර වගේ මේ හිත ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ අවධානය තියෙන්න ඕනේ. පාදය ඔසවනකොට මෙන්න මේකත් එක්කම සෙවෙනවා. ඊට පස්සේ ගෙන යනකොටත් ඒකත් එක්කම තියෙනවා. තබනකොටත් ඒකත් එක්කම තබනවා. තැබුවට පස්සේ දැනෙන දේවල් ටිකත් එහෙම බලනවා. හැබැයි හිත සංසුම් මොකක්වත් අර කිව්ව වගේ ඇතුලේ කතාවත් සයන දුරට අඩු වෙලා තියෙන්නේ. ඊට හිතත් එකඟ වෙලා තියෙන්නේ. ඒ අරමුණම හොඳට දැන් බලාගෙන ඉන්නවා බොහොම සංසුම් මනසකින්. ඒක දැන් සාවිනාදර කරන්න පුළුවන් නම් ආයි මම දකුණු මොකක්වත් කියන්න අවශ්‍ය නැහැ.
එහෙමයි.
ඔව්.
දැන් මේ අද ඊයේ හවස් පරව ඒ විදිහට කළේ නෑ අපෙන්.
හරි.
දැන් කරනකොට තවත් අර ආයතන විදර්ශනා කරලා ඒ කාලෙත් යම් වැටහීමක් තිබුණා.
හරි.
මේ ආයතනයන්ගේ නැතිවීම පිළිබඳ.
හරි.
දැන් සක්මන කරනවා නම් සක්මනේ පිටිපස්ස ප්‍රදේශයේ ඇති බවට හැඟෙන්නේ නැහැ.
හා.
අඩියක් තියෙනවා නම් ඒ අඩිය සමග සක්මන නැති වෙන බව තමයි
හැඟෙන්නේ.
වැටෙන්නේ.
හරි.
දැන් මේ වාතනාව ඒ පිළිබඳව ලිව්වේ නැහැ.
හරි.
නමුත් ඒක තමයි දැනට වැටෙන්නේ.
හොඳයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් හිතන්න දැන් ඔය දැනීම් ටිකක් දැනෙමින් ගියා. ඊට පස්සේ දැනීම් ටිකක් දැන් නිකන් නැති වී යනවනේ ස්පර්ශයක් ගානේ. ඊට පස්සේ එහෙම වෙවි යනකොට හිතට මොකද වෙන්නේ?
හිතත් අපේ හඳුන්නේ දැන් අර විදිහටම.
හරි.
සිතුවිලි එනවා. සිතුවිලි ඇවිල්ලා අර මේ සක්මන නැති වෙන ආකාරයටම සිතුවිලි
නැතිලා යනවා. හරි.
ඒක හරියට හිතා ගන්න බෑ. ඒ වෙලාවට සතිය පිහිටන්නේ කොහෙද කියලා. නමුත්
හරි.
නැති වෙලා යන බව වැටහෙනවා.
හොඳයි. ඊට පස්සේ සිතුවිලි ටිකක් හිතන්න ඉවරුණා කියලා. එහෙම වෙලා එහෙම නැද්ද? දිගටම සිතුවිලි එනවද? එකක් පස්සේ එකක් එකක් පස්සේ එකක් දිගට වෙනවද? නැත්නම් සිතුවිලි අතර පතරයක් එහෙම තියෙනවද දැන්?
ඒ තරම් සිතුවිලි ප්‍රමාණය නම් අඩුයි.
අඩුයි. හරි.
සිතුවිලි ප්‍රමාණය අඩුයි. අර වගේ අර නැතිවීමට හිත යොමු කළා සක්මන කළා.
හොඳයි. දැන් සායනාතර හම්බ වුණොත් දැන් ඔහොම සක්මන කරගෙන යන විදිහ හොඳයි. ඊට පස්සේ හිතන්න දැන් සිවිල්ලක් ආවා ගියා, එකක් ආවා ගියා, ඊට පස්සේ එකක් කෙනෙක් ආවේ නැහැ කියලා. පුළුවන් ද බලන්න නිකන් සිතුවිල්ල අවශ්‍ය නැහැ දැන්. ඊට පස්සේ සිතුවිල්ලක් එන්න ඕනෙත් නැහැ. හැබැයි දැනුවත් බවක් තියෙනවා හොඳට. ඒ සිතුවිලි රහිත හොඳ දැනුවත් බවකින් වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ ඇවිල්ලා වාඩි වුණා කියලා හිතන්නකෝ. වාඩි වෙලා සායනාතර කොහොමද පටන් ගන්න? මේකේ සංවේදනා බලන්න ගන්නවද? තංගෝයින් කක්‍රමයේ කළ තියෙන හින්දා සංවේදනා බලන්න ගන්නද? එහෙමද කරන්නේ?
මම මුලදී ආනාපාන සතියේට මෙහි ආවට පස්සේ හුරු වුණා. නමුත් හුරු නෑ මට ආනාපාන සතිය. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ආනාපාන සතියේ හිත තිබ්බත් බොහොම සුළු වෙලාවකින් මුළු කයටම යොමු වෙනවා.
හරි.
කය සාමාන්‍යයෙන් අර කිව්වා වගේම මේ පිළිමයක් වගේ හරි නැත්නම් රූකඩයක් වගේ හරි ඔහි තියෙනවා. සාමාන්‍යම පුරුදු වුණු ක්‍රමයක
තමයි.
ඒ වෙලාවට දැනෙන දෙයක් නිරීක්ෂණය.
හොඳයි. එතකොට මොනවද දැනෙන්නේ සාමාන්‍යයෙන්?
සාමාන්‍යයෙන් වේදනාවල් දැනෙනවා. හිතට එන සිතුවිලි දැනෙනවා. සද්ද ඇවිල්ලා ඇති වෙලා නැති වෙලා යන බව දැනෙනවා. නමුත් බාහිරින් තියෙන සද්දයක් බවට නෙමෙයි සද්දයක් ඇති වෙලා නැති වුණු බවට හිතෙනවා.
හරි. ඒ ටික බලබලා යද්දි මොකද වෙන්නේ සායනාසට?
මම ඉඳගෙන ඉන්නකොට අපි හඳුන්නේ අර විදිහට නිරෝධයට නැතිවීමට බැලුවේ නැහැ.
බැලුවේ නැහැ.
සක්මණේදී තමයි අවසානයේ වශයෙන් ඒක බැලුවේ. ඒක සිද්ධ කළේ මෙහෙදි.
හරි. දෙකම දැන් නිකන් එක ළඟ යන්නේ. ඒ කියන්නේ දැන් ආයේ වෙනසක් නැහැ. අපි ඉඳගත්තය ඇවිද්දයි කියලා. අර වගේ නැතිවීමම දකින්න පුළුවන් නම් දැන් මේ සිතුවිල්ලක් ඇවිල්ලා නැති වෙන ආකාරය. ස්පර්ශයක් වෙලා නැති වෙන ආකාරය. ඊළඟට වාඩිලා ඉඳද්දි වේදනාවක් අරගෙන නැතිලා යන ආකාරය. ඒක බලබලා යන්න. එතකොට සමහරට අර කිව්වා වගේ සිතුවිලි අතර නිකන් පරතරේ වැඩි වෙවි. සිතුවිලි ඉවරුණාට පස්සේ නිකන් මොකක්වත් නැතුව තියේවි. ඒ වගේ තැන්වල ඉන්න පුළුවන් ද කියලා බලන්න. එතන දැන් ප්‍රගුණ කිරීමක් පටන් ගන්න පුළුවන්. ඒ යන විදිහ හොඳයි. කොහොම කරගෙන යන්න? හොඳයි හොඳයි හොඳයි.
අවසරයි. ඊළඟ කමඨාන් වාර්තාව ඊයේ උදෑසන පර්යංක භාවනාව 8:30ට පමණ භාවනාවට වාඩි විය. උදෑසන කාලය පහල කොහොමටත් කලබලයේ නිසාම විවිධාකාරයේ ශබ්ද ඇසේ. ඒවා මට ගානක් නැත. ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන විශේෂිත වූ ශබ්ද ඇත්තේද නැත. මාගේ මූල කමඨහන තුලද ශබ්ද තුලද වරින් වර නැගෙන සිතවිලි තුලද සතිමත් වීමි. 9:30ට පමණ වන විට නැගිට යාමට හිත උනන්දු කරයි. ඒ තවදුරටත් ආසනයේ සිටීමට නොහැකි නිසා නොවේ. කිරිතේ එකක් වැළඳීමටය. නමුත් තවදුරටත් පර්යංකේ ඉන්නටද සිතේ. උදේට කැඳත් වැළඳුවා, දානෙත් වැළඳුවා, දවල්ටත් දානෙ වළඳනවා. මෙහෙමත් කෑදර හිතක් ලැජ්ජ නැද්ද? මෙතන එක වේල වළඳන හාමුදුරුවොත් ඉන්නවා. තරවටුවක් කළෙමි. නිස්සරණ වනයෙන් දෙන දෙයක් මේ දවස් 10 වළඳපන්. ගිහිල්ලා වළඳන්නේ අභියාචනයක් ඉදිරිපත් වෙයි. හිතේ හැටි එහෙමය. හරිම වංචනිකය. අවශ්‍යතාවයේ ඉෂ්ට කර ගැනීමට 1000ක් දෙයි ඉදිරිපත් කරනවාය. නෑ නෑ කිරිතේ තියා පැණිකජු දුන්නත් එපා. ඉහළ උසාවිය නිෂ්ප්‍රභා කරයි. ඉන්පසු 10 පසුවේ විනාඩි 5ක් දක්වා පර්යංකයේ සිදු කර නැගිට ගොසින් කිරිතේ එකට වඩා රස කහට එකක් වැළඳුවෙමි. තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි. නියමයි. ඒක තමයි. ඉතින් අපි අර කියනවානේ බුදුරජාණන් වහන්සේ ඔය මේ විවිධාන්දමින් අපේ හිතට තරවටු කිරීමක් ගැන, අපේම සිතුවිලි වළක්වා ගැනීමක්, විතර්ක සමනය කිරීමක්. ඉතින් ඕක කර කරම යන්න වෙනවා. ඉතින් පස්සේ ඉතින් යම්සි අර දැන් අපි මේ කලින් ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරද්දී කතා කළා වගේ, ඉතින් අර ඊට පස්සේ ටිකක් කියන දේ අහලා එන සිතුවිලි එච්චරම බලවත් වෙන්නේ නැහැ. ඉතින් ආවට සිතුවිලි ඒ තරම්ම අපිව මැඩපවත්වන්න තරම් හේතු වෙන්නේ නැහැ. යම් පමණකින් නිකම් මේ දුර්වල ගතියකටපත් වෙනවා. ඉතින් එතකොට ඉතින් බය වෙන්න දෙයක් නැහැ. යන්තම් එතකොට නම් මේ තරවටු කරන්න කරින් යනවා. සතිමත් වෙච්ච ගමන් යනවා. එහෙමත් වෙන්න පුළුවන්. නැත්නම් ඔය වගේ ඉතින් අපිවම හදාගනිමින්, අපිවම මෙල්ල කරගනිමින්, අපිවම කීකරු කරගනිමින් යන ගමනක් තමයි තියෙන්නේ. හොඳයි.
අවසරයි. ඊළඟ ප්‍රශ්න. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ, මහා සංඝරත්නය අවසරයි. මගේ නම කල්මේකියාවේ ආනන්ද හිමි. මම රුසියාවේ ඉඳලා 2016 දී ලංකාවට වැඩියා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. සමාවෙන්න මම ඉංග්‍රීසියෙන් කියලා දෙමි. First of all, I want to thank you, Bhante, for this great opportunity to join this course. Second of all, I want to express my deepest gratitude towards your lectures, because finally I have found someone who talks about significance of moral shame and fear. Sadhu, sadhu, sadhu. My first question is, can you explain in details how to establish, develop and maintain manasa che pasannena in meditation and daily life?
So actually in manasa che pasannena, so basically when you are continuing your practice again and again, you can establish mindfulness. Your say attention will be fairly locked with a particular object, so likewise your distraction become less and less, so likewise the mindfulness is growing. So when mindfulness is growing, so you are very much being driven by various thoughts become less and less. Typically what happens is, whatever the thoughts coming into the mind, we become very much deluded by that, we become victimized to that, and then mind become fully corrupted. But as mindfulness is developed, you don't need to really struggle like that. So mindfulness takes care of the initial stage of the mind, or initial level of the thought. It may not be developed to a very higher level, very obsessive type of level. You can recognize it at very early stage. So then you can handle those thoughts easily. And there may be even situations, complete absence of thoughts. So that's what we just discussed with another venerable. So there are, through the mindfulness practice, you may come across certain situations where there is no even a single thought. So at that moment we can say, okay, mind is completely clean. In order for mind to be sort of impure or defiled, so definitely it has to have certain amount of defilements, certain amount of thoughts. But when there are no thoughts at all, so that means completely pure. Very temporary, it is not fully, you become an arahant. Rather, for a short period of time, there are no thoughts at all, then you are in a kind of a very purified state of mind. So, this can happen through even in samatha meditation or in vipassana meditation. But here what we are trying to do is the vipassana part through development of the mindfulness. And later, you can come across such situation again and again. So, you become confident, okay, this is the path. Now, I know the path. So, likewise, you become more confident. Then it's a matter of further continuing that.
My second question is, to establish anything, you need to put all your skills and knowledge before anything else, and after you need only some mindfulness and experience to maintain. So that is why I think Lord Buddha put Sampajano at the first place in Satipatthana Sutta. What do you think about that?
Yeah, that's also a good question. Typically mindfulness and then clear comprehension, Sati and Sampajanya later. But in Satipatthana Sutta, in the introduction part, as you mentioned, Sampajano Satima, Vinayi Loke Abhijja Domanasan. So likewise, it is explained. So important thing, as far as I can understand, is that during the whole Satipatthana, this Sampajano part is very, very crucial. Everything happens under our kind of understanding or under our awareness. Nothing happens, apart from the awareness, beyond our awareness, everything has to happen within our awareness. So, whatever the action. Now, sometimes what happens is, when we are developing certain amount of concentration practices, some of the practices, it can go to a certain degree of concentration and we don't know what's going on. So, Sampajano has become really less. Sampajanya, the clear comprehension, has become really less. But in the Satipatthana practice, this Sampajano, comprehension part is everywhere available, has to be available. Sometimes we can improve certain amount of samadhi, so the less comprehension is available. But we need to remember every time we have to come back and establish ourselves in this knowing part. Knowing has to be there. Even now, say, if we practice anapanasati, each and every breath we know. Whether it is long, whether it is short, it's a kind of a understanding, knowing. And similarly, say, if you are practicing elements meditation, whether it is hardness, softness, So all these different characteristics, so we know distinctly, we know very clearly, we know each and every characteristic. So knowing part is very, very important in the Satipatthana practice. So I think mindfulness and knowing, they go hand in hand. So I can't say whether this one comes first or the other one comes first. Very much like they go together.
Avasarai, ilanga vaarthawa Garu Swamin wahanse parayanka bhavanawa palamowa hondin waadivi mama dan metana lesa aramunu karami etam vita aanapane aramunu ve eheth prakata bhavayak natha ema nisa boho vita indagena sitena iriyawwata hita thabagena sitimi eheth etam avasthawala aanapane siyum vi eya as idiriyehi siduwannak men dane evita kaya sahallu vi කයේ ස්වરૂපය හඳුනාගත නොහැකි වේ. ප්‍රීතියක්ද සැපයක්ද දැනේ. බාහිර ශබ්ද ඇසුණත් වෙනත් සිතිවිලි පැමිණියත් එම ස්වභාවය නැති නොවේ. මෙය විනාඩි 10ක් 15ක් පමණ තිබී කෙමෙන් අඩු වී යයි. නැවත එය අරමුණු නොවේ. මෙම ස්වභාවය මා කුඩා කාලයේදී නින්දට යන අවස්ථාවලද අත්විඳ තිබේ. තවද බුද්ධ වන්දනාව සිදු කරන අවස්ථාවලද ඇතිවේ මෙම වැඩසටහන අතරතුර එක්වරක් පමණක් අත්විඳෙමි ගරු ස්වාමින් වහන්ස භාවනාවේදී විශේෂයෙන් සතිමත් වීමේදී බොහෝ අරමුණු මෙනෙහි කිරීම චින්තාමය ඥාණයට හේතු නොවේද ස්වභාවිකව වැටහෙන අරමුණු පමණක් දැන ගැනීමෙන් විපස්සනා ඥාන වැඩිවීමට උපකාර වේද යතහා පාකටං විපස්සනං අභිනිවේසන්තෝ
අභිනිවේසතෝ අභිනිවේසතෝ
වරහන් ඇතුළු වැරදි වේ නම් නිවැරදි කරන සේක්වා වරහන් වහනෝ යනුවෙන් දැක්වෙන්නේ ප්‍රකටවන අරමුණු පමණක් දැන ගැනීමද තෙරුවන් සරණයි
ඔව් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඉතින් අපි හාමුදුරුවෝ වෙනවාද ඔයගේ තීරී ප්‍රශ්න උංගක් තියෙනවා මේ ඇත්තටම මේ දැන් දැන් අපි සතිමත් භාවය දිනු කරන්න ගත්තාම හිතන්න සක්මන් භාවනාව කරද්දී උනත් ඉඳගෙන භාවනා කරද්දී උනත් මුලින්ම හොඳ ප්‍රකට අරමුණක් තමයි ඉස්සරහින් තියාගන්නේ ඊට පස්සේ ඒ ප්‍රකට අරමුණ පාදක කරගෙන තමයි අපි හොඳට සතිය වඩා ගන්න සතිය දැන් වඩා ගත්තා දැන් සක්මන කරද්දී ඒකේ අපි හිතමු මං නිකන් දැනගත්තේ දැනෙන හොඳට ගොරෝසු දැකීමක් නැත්තම් දැනීමක් විතරයි මං ඉස්සරහින් තියාගත්තේ වම් පාදයේ දැනුණත් මට දැනෙනවා ගොරෝසුවට දකුණු පාදයේ දැනුණත් දැනෙනවා හොඳට ගොරෝසුවට ඒ ගොරෝසු පා විතරක් පාදක කරගෙන මම හොඳට දැන් සතිය වඩා ගත්තා. දැන් ඊට පස්සේ ඔන්න හිත පිට යන්නේ නැහැ. හැරෙන කොටත් 100ෙන් ඉන්න පුළුවන්, එන කොටත් 100ෙන් ඉන්න පුළුවන්. හොඳට වට ගානක් හොඳට 100ෙන් යන්න පුළුවන්. ඔන්න සතිය තහවුරු වුණා. දැන් ඊට පස්සේ ඉතින් ඔන්න කොටස අපි යොදන්න ඕනේ. යථාපාකටන් විපස්සනා අභිනියෝසෝ කියන එක මතක් කරගන්න ඕනේ මේ බැස ගන්න දැන් දොර විවෘත වුණා. දැන් ඊට පස්සේ හොයලා බලන්න ඕනේ තව මොනවද මෙතන තියෙන්නේ. මෙතන මේ තදගති විතරක් නෙමෙයි තියෙන්නේ අනිවාර්යෙන් මෙතන මෘදු ගතියකුත් තියෙනවා මෙතන සිනිඳු ගතියක් තියෙනවා මෙතන ගොරෝසු ගතියක් තියෙනවා මෙතන බර ගතියක් තියෙනවා මෙතන සැහැල්ලු ගතියක් තියෙනවා මෙතන වියලි ගතියක් තියෙනවා මෙතන චලන රාශියක් කම්පන රාශියක් තියෙනවා කියලා නිකන් අර පොඩ්ඩක් හිතට පොඩි කුතුහලයක් දීලා ඒ ඔක්කොම ටික බලන්න තමයි මේ විස්තර ටික හම්බ වෙන්නේ ඉතින් මේ බලන්නේ මේ ඒ කියන්නේ කල්පනා කරනව නෙමෙයි ඉතින් අපි හුඟක් කලාල අපිට පැටලෙන තරක් ඒක අපි නිකන් හිතට පොඩි අභියෝගයක් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම මේවත් තියෙනවලු ඔන්න පොඩ්ඩක් බලපන් කියලා නිකන් කියවන්න පුළුවන් හිතට හැබැයි ඒක දකින්න ඕනේ අපි මේ එකඟතාවය පාවිච්චි කළා සතිමත් භාවයේ හොඳට තියුණු සතිමත් බවක් තියුණු එකඟතාවයක් පාවිච්චි කළා මේ දැනෙන දැනීම හොඳට සියුම විමසන්න තමයි Tamanට තේරෙන්නේ ආ ඔව් මෙතන මේ අපි හිතමු ගොරෝසු ගතියකුත් තියෙනවා නැත්නම් මුදු ගතියකුත් තියෙනවා නැත්නම් මිට නැත්නම් මිට සිනිඳු ගතියකුත් තියෙනවා නැත්නම් මිට බර ගතියකුත් තියෙනවා නැත්නම් මිට සහැල්ලු ගතියකුත් තියෙනවා කියලා අන්න තමන්ට තේරෙනවා. ඒතර මේ කල්පනා කරනෝනේ මේ හිත තාම හොඳට නිශ්ශබ්දයි. නිශ්ශබ්ද මනසකින්ම ඒ ටික හොඳට දැනගනිමින් යනවා. ඒතර කලින් දැක්කට වඩා ලක්ෂණ රාශියක් ඔන්න තමන්ට කාලයක් යනකොට තේරෙන්න ගන්නවා. මුලදීනම් දැනුනේ තද ගොරෝසු ගතියක් විතරයි. මොකද ඒක හොඳට ප්‍රකටයි. හැබැයි දැන් හිතේ තියෙන සතිය සම්පජඤ්ඤය වැඩි වෙන්න තව තව තොරතුරු ලැබෙනවා. තව තව 13 ලක්ෂණ අපිට පේන්න ගන්නවා. ඒ නිසා මෙතන විපස්සනා පැත්තෙන් ඔතන කියනවා නම් එතන බලාපොරොත්තු වෙන්නේ අපි කල්පනා කර කර චින්තාමය ප්‍රඥාවක් වඩා ගැනීමක් නෙමෙයි. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ හිත තාමත් බොහොම සංසුන්. හැබැයි හොඳ එකඟතාවයක් තියෙනවා. හැබැයි කුතුහලයක් අවදි කරලා තියෙනවා. හිතන නිකන් අභියෝගයක් දීලා තිනවා තව ඔතන බලන්න මේ ඔක විතරක් නෙමෙයි තවත් ඔන්න තියෙනවලු තටියක් බලන්න කියලා නිකන් එයාට පොඩි අභියෝගයක් දීලා තිනවා. එතකොට අන්න තවතුරු ත්‍ෘටියක් එනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ චින්තාමය ප්‍රඥාවක් සුතමය ප්‍රඥාවක් අවශ්‍ය නැහැ කියලා. ඒකත් අවශ්‍ය තමයි. හිතන්න අපි දැන් ඔය මොකද්ද මේ ධම්මවිචය සම්බොජ්ජංගය ගැන එහෙම මේ දේශනා කරලා තියෙන තැන්වල, ඒ කියන්නේ ධම්මවිචයක් දිනු කරන දැන් ඔය කියපු අවස්ථාව එක ප්‍රධානම තැන. තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සතිමත් වෙච්ච අරමුණම හොඳට විමසා බලනවා. සියුම්ම බලනවා. ඒකතරතුර ටික තේරුම් ගන්න බලනවා. එහෙම යන ගමන ඊට පස්සේ අපි හිතමු පස්සේ වෙලාවකදී නිකන් මොකද්ද මේ වුනේ කියලා නිකන් අර භාවනාවෙන් එළියට ඇවිල්ලා නිකන් භාවනා කරන වෙලාවේදී නෙමෙයි පස්සේ ටිකක් කල්පනා කරලා බලනවා. මේක සූත්‍ර දේශනාවක් එක ගලපලා බලනවා. සූත්‍ර දේශනාව කොහොමද තියෙන්නේ? මේ මේ සූත්‍රය කොහොමද තියෙන්නේ? මට තේරුනේ කොහොමද? මේ දෙක නිකන් ඔන්න සංසන්දනය කරලා ගලපලා තවත් දේවල් එක්ක මේ යොදලා බලද්දී යන තව මේක හොඳට වැටහෙනවා වෙන්න පුළුවන්. එතන චින්තාමය ප්‍රඥාවක් දියුණු වෙනවා. ඉතින් සම මේ ඔක්කොගෙම ගමනක් තමයි තියෙන්නේ. හැබැයි භාවනා කරන වෙලාවදී නම් පුළුවන් තරම් මනස සංසුන්ව තියාගන්න ඕනේ. නැතුව පොතේ ඉස්සර කරගත්තොත් තරි අමාරුයි. අපි හුඟක් වෙලාවට අපිට වෙන වැඩක් ඕක. අපි අර පොත්පත් කියවලා ත්‍රිපිටකය කියවලා භාවනා කරන්න ගියාම අපි අර ලැබෙන සියුම් අත්දැකීම පරදවලා පොත එළියට පයින්නවා. හිත කියවන්න ගන්නවා පොතේ අර මෙහෙම තියුණා, අර පොතේ මෙහෙම තියුණා, අභිධර්මයේ මෙහෙම තියුණා, අර සූත්‍රයේ මෙහෙම තියුණා. දැන් ඉතින් අර දැකගත්ත මේ තදගතිය කියන එක හරිම සියුම් දෙයක්නේ. ඉතින් ඒ සියුම් දෙය දැන් ඊළඟ තදගතිය බලා ගන්න විදිහක් නැහැ. ඒ තදගතියට වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න විදිහක් නැහැ. හිත කියවනවා අර පොත්වල තියච්ච දේවල්. ඉතින් අපි අර ස්වාමින්වහන්සේ කෙනෙක් ලියලා තිබ්බා වගේ දැන් මෙතෙන්දී හිතට තරවටු කරන්න ඕනේ. උඹ පොඩ්ඩක් අටවහන් හිටා මම මගේ වැඩේ බලා ගන්නම් කියලා. නේද? දැන් අර තරවටුවක්නේ කලින් කෙල්ල තිබුණේ. ඒකමයි මෙතෙන්දිත් කරන්න තියෙන්නේ. ඔබ පැහෙන්න යන්නේ නැතුව පොඩ්ඩක් හිටහම් පැතරලා මම වැඩේ කරගන්නම් කියලා අන්න හිතර පොඩ්ඩක් කෑන ගහ ඉන්න කියලා සංසුන් කළා. හිට පස්සෙම වැඩේ කරගෙන යන්න තියෙන්නේ. එතකොට අර පුංචි ලක්ෂණ ටික කලින් නොදකපු දේවල් ටික තව තව තේරෙන්න ගනීවි. ඒ නිසා මේ සුතමේ ඥානයත් අත්‍යවශ්‍යයි. භාවනා කරන මොහොතේදී නම් පුළුවන් තරම් ඒ ටික පැත්තකින් තියලා සංසුන් මනසකින් නිහතමානී මනසකින් සැහැල්ලු මනසකින් නැවුම් මනසකින් එකඟ වෙච්ච මනසකින් තමයි විපස්සනා වඩන්න තියෙන්නේ.
අවසාන වார்த்தාව තෙරුවන් සරණයි. පරියංකය හිස් තැනකට සිත විටින් විට යන බව නිරීක්ෂණය විය. එහි සමහර අවස්ථාවල සිත බොහෝ වේලාවක් එහි රැඳී සිටී. සමහර සංවේදනා සිතට දැනේ. ඉවසා දරාගත නොහැකි වේදනා දැනෙන විට වෙන අයෙකුගේ වේදනාවක් දෙස බලන ආකාරයෙන් බැලීමටත් ඉවසීමටත් වෙර වීරිය ගනිමි. ඉන් තරමක සහනයක් ලැබේ. කවියක් තියෙනවා ඉවර කරන්න. ඒක කවි නම් කියන්නේ එච්චරම දක්ෂ නැහැ. ඒත් මම උත්සාහ කරන. කයට අනුව සිත නිති පිහිටුවා ගමි. විඳීම් කෙරෙහි සිත නිති යොදවා බලමි. සිතට අනුව සිතුවිලි සලකා බලමි. සියලු දහම් ගැන නිති අටියෙන් ඉමි. තෙරුවන් සරණයි.
නිති
අටියෙන් ඉමි කියලා තමයි මට නම්
සිහියෙන් දන්නේ නැහැ. හරි කවන්නේ. හොඳයි. හැබැයි කාගෙද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපේ මේ ධර්මසිරියාශුතුන්. හොඳයි හොඳයි. හොඳයි යන විදිය හොඳයි මට තේරෙන විදිහට. ඒ කියන්නේ දැන් අපි දැන් අර ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න කතා කළා වගේ අපි ටික ටික විපස්සනාවක් වඩායන යනකොට කියන්නේ අපේ හිතේ ඇතුලේ අද උදෙත් අපි සාකච්ඡා කළා ඒ ගැන. නිකන් සංස්කරණ අඩුවීමක්, ඊළඟට අරමුණු වල නිකන් ගෙවි යාමක්, නොපෙනී යාමක්, අරමුණු නිකන් එපා වීමක් වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් එතනදී සමානලට හරි කම්මැලි, හිත නිකන් උදාසීන වෙනවා, ඔක්කොම නිකන් එපා වුණා වගේ දැනෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒක හරහා යන්නයි තියෙන්නේ. දිගට කරන්නයි තියෙන්නේ. දිගට කරගෙන කරගෙන යනකොට අන්න ඒක තත්ත්වය තුළ ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ හිතවල මේ අපි පුරුදු කරලා තියෙන්නේ හැම තිස්සෙම නිකන් කංකරච්චලයක් දුවන්නම ඕනේ මේකට. අවදියෙන් ඉන්න නම් මොකක් හරි මේක අවසලම තියන්න ඕනේ. එක්ක මේක රාගෙන් අවසලා තියන්න ඕනේ, එක්ක ද්වේෂයෙන් අවසලා තියන්න ඕනේ, එක්ක විචිකිච්ඡාවෙන් අවසලා තියන්න ඕනේ. තම මොකක් හරි වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර පසුතැවි මේ ඉන්න ඕනේ. එතකොට ඕන අවදියෙන් ඉන්නවා. ඉතින් හරි මේ මේක අපේ තියෙන දුර්ලභමක් මානව මනසේ තියෙන නේද? ඉතින් අපි මොකක් හරි මේකට ප්‍රශ්නයක් දීලම තමයි මෙයාව මේ අවිධිගල්ල තියන් ඉන්නේ. ඉතින් දැන් විපස්සනාවකදී මේ ටික ඔක්කොම නිකන් සමන්නේ වීමක්, අයින් වීමක්, තැම්පත් වීමක්, සැහැල්ලු වීමක්. ඉතින් එහෙම වුණාට පස්සෙන් අපිට නිින්ද යනවා. මේ අපි හිතනවා මේ මොකද්ද මේ වුනේ, මෙහෙම බෑනේ. ඉතින් මට දැන් මමත් නැති වුණානේ, අරකද මේකද කියලා හිතෙන්න පුළුවන්. මොකද අර හොඳට හිත ද්වේෂය තියෙනවා, නිකන් මම කියලා හැඟෙනවා, නිකන් ලොක්ෙක් වගේ පේනවානේ. මමත් කියලා හිතනවානේ. නමුත් අර ඒක මොකක් නිකන් නැති වුණාම ඉතින් හරිය නිකන් සංසුන් ගතියක් විතරයි, නිකන් සාමකාමී ගතියක් තියෙනවා, දැනුවත් බවක් තියෙනවා, ඔච්චරයි. ඉතින් එතකොට ඉස්සරහට යන්න යන්න එහෙමනම් මේ සංසුන් භාවය වැඩි වේවි, හිත කියෝන ගතිය අඩු වේවි, හිත වැල්වට අරන් ගොතකොත ප්‍රපංච කර කර යන ඒවා සෑහෙන දුරට අඩු වේවි. අඩු වෙලා හිත නිදහසේ තියේවි, උපාදාන අඩු වේවි, උපාදාන නිසා සිද්ධ වෙන වෙහෙස අඩු වේවි. ඉතින් එහෙම යනවා නම් ඒ කියන්නේ විපස්සනාවක් තව තව එහාට යනවා. දැන් බුදුහාඳුරෝ ඒ ටිකනේ කියන්නේ. කොයි සතිපට්ඨානය ගැන කිව්වත් බුදුරයන් වහන්සේ දේශනා කරන ඔන්න අන්තිම හරියට එනකොට අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. අනිශ්‍රිතෝ වාසය කරනවා කිසිවක්වත් දැන් අසුරු කරන්න එයාට උවමනාවක් නැහැ. අරමුණු තියෙනවා ඉතින් ඕන තරම්. හැබැයි එයාට ඉන්න පුළුවන් නිකන් තනියෙන් හුදෙකලාවෙන් ඉන්න පුළුවන් ගතියක්. ඉතින් ඔන්න ඒ වගේ පැතිවලට අපේ හිත හොඳට දැන් එන බවක් පේනවා නම් ඒ කියන්නේ ඉතින් අපිට හිතා ගන්න පුළුවන් යන දිශාව හොඳයි කියලා. හොඳයි ඉතින් අපිට ලැබිලා තියෙන මේ වාර්තා ප්‍රශ්න එපමණයි. අපේ සාහනසලට කාට හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් වාචික ඉදිරිපත් කරන්න අපිට කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ පුරුදු එකම. ඒ කියන්නේ අර මේ වැඩේ කරන වෙලාවෙදී අරවා මතක් කරන්න කිව්වොත් අවුල් වෙනවා. දැන් අපි හිතමු දැන් අපි සක්මන කරනකොට දැන් අපි පාදයේ දැනෙනවානේ, තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. දැන් මේ සිසිල් ගති දැනෙනකොට ඔන්න හිත කියවන්න ගන්නවා, ආ මේනම් මේ පටවිද මේ තේජෝ දහතුයි ලක්ෂණයක් තමයි මේක, වෙන්නේ මේ පොතේ මෙහෙම දුන්නා, මේකේ තවත් දවලක් මේකේ ලක්ෂණ රස පච්චු පට්ඨාන වෙන්න මේවයි කී කී රටේ නැති දේවල් කියවන්න ගන්නවා. එතකොට ඒ වැඩේ අවුල්. එතකොට ඒ කියන්නේ අපේ සුතමේ ඥානේ පැන්න ඉස්සරහට අත්දැකීම යටපත් වෙනවා. අත්දැකීමම මූලික කරගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. අපි හිතට කියන්න ලාට නෑ නෑ ඔයා කෑ ගහන්න ඕනේ නෑ, මම වැඩේ බලා ගන්නම්, ඔයා පොඩ්ඩක් පැත්තකින් ඉන්න කියලා මම ඒ අත්දැකීමම ඉස්සරහින් තියාගෙන යන්න තමයි තියෙන්නේ. හා වෙන විශේෂ ප්‍රශ්නයක් නෑ නේද? ඔව් කියන්න සානස.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ ආනාපාන සතිය වඩද්දී මේ නාසය මැද මේ දැවිල්ලක් වගේ තියෙනවා. ඒක මුලදී ආස්වාද ප්‍රසවාස හොඳට තේරෙනවා.
එහෙම.
කයත් සැහැල්ලු වෙලා තිබිලා මේ පස්සේ මේ නාසය මැද දැවිලි ගතියක් තියෙනවා. දැන් සක්මන් කරද්දිත් නිතර ඉද්දිත් විශේෂයෙන් අවධානය එතන තමයි අල්ලගෙන පවතින්නේ. නිකන් ඉන්නකොටත් සිත සංසිඳෙනකොටම අර
අතෙන්ට යනවා.
අතෙන්ට යනවා එතන තමයි.
මොකක් පොඩක් නේ අර දැන් හිත හුරු වෙලා තියෙන. දැන් ඒකත් අර මේක දැන් දැවිල්ලක් නේ මොන කරදරයක්ද කියලා හිතට පොඩි සංඥාවක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ දැන් ඒකම අල්ලනවා හිත. දැන් සක්මන් කරද්දී මේ පුළුවන් තරම් උත්සාහ කළ බලෙන් වගේ දාන්න පාදයට. ඒ කියන්නේ ආනාපානය සක්මන් කරද්දී ආනාපානය කළා අර අපි කියපු ආනිසංස ලැබෙන්නේ නැහැ. අපි බැරි නැහැ සක්මන් කර කරත්. කාලයක් යනකොට සක්මන් කර කර වුණත් ආනාපාන සතිය වඩන්න පුළුවන්. නමුත් එතකොට අර සක්මනෙන් ලැබෙන ආනිසංස ටික ලැබෙන්නේ නැහැ. සක්මනෙන් ලැබෙන ආනිසංස තමයි අර මං කිව්වේ දැන් පාදයක් එක තැනක වදිනකොට එතෙන්ට හරියටම නිකන් හිත ඉලක්ක කිරීමක් පෙරපසු නොවීමක් එතන අපි හදනවනේ අමුතුම කුසලතා ටිකක් අපේ හිත ඇතුලේ. ඊට පස්සේ ඊළඟ පාදේ වදින්නේ අර කලින් තැන නෙමෙයි, සම්පූර්ණයෙන් වෙනස් තැනක. එතකොට අර මෙතන තිබිච්ච එකඟතාවයේ එතනින් අරන් මෙතනට දාන්න ඕනේ. ඒ ඔන්නේ හැකියාවන් ටික හදන්න ඕනේ. අපි දැන් හිතන්න විපස්සනාවක් ඊළඟට වඩනකොට යෝගාවචරයෙක් එයා සමස්තයක් වශයෙන් කය දිහා බලන් ඉන්නකොට අපි තුන් ධාතු මනසිකාරයක් වඩනවා කියලා. එතකොට එයා කය දිහා සමස්තයක් වශයෙන් බලන් ඉන්නකොට එයා දන්නේ නැහැ නේ ඊළඟ සංවේදනාව කොහෙද පහළ වෙන්නේ කියලා. දැන් ගොයෙන් කය කියනම මෙහෙම නිකන් උඩේ ඉඳන් යනට ගෙනියනවා. දැන් මහසික්‍රමයේ එහෙම නෙමෙයි කරන්නේ. මහසික්‍රමයේදී ඒ කියන්නේ අපි සමස්තයක් වශයෙන් බලන් ඉන්නවා. කයේ ඕනම තැනක සංවේදනාවක් පහළ වුණාට හැකියාව තියෙනවා මේනට හදාගෙන තියෙනවා එතන ටක් ගාලා හිත යොමු කරන්න. ඒක හොඳට නිරීක්ෂණය කරන්න. ඉතින් එතකොට යාගේ සක්මණෙන් ලබන මේ ඒ හැකියාව ඉතාම වැදගත්. දැන් අපි සක්මන් කර කර නාසිකාග්‍රයසල හිත පවත්වන ගත්තොත් ඕක ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම නම් ගක්සානසල කියන්නේ මේ සක්මන් කරද්දී පාදයටම දාන්න. ආනාපානට දැන් හිත යනවා අනිවාර්යෙන් යාවි. මොකද ඒක පුරුදු කරන නිසා. හැබැයි ගලවලා දාන්න අතෙන්ට. ඒ කියන්නේ මෙතෙන්ට යන හිත ආයෙ ගෙනල්ලා දකුණු පාදයට දානවා. ආයෙ ගෙනල්ලා මෙතෙන්ට දානවා. ඒක හොමම කර කර ඉන්නත් මෙතනින් ගැලවිලා යනවා. ඒ කියන්නේ මෙතන එකඟ වෙනවා වෙනුවට අතන හදනවා මේ විපස්සනාවට අදාළ සමාධිය හැදෙන්නේ. දැන් හුඟක් වෙලාවට වෙන එකක් අනිත් පැත්ත තමයි දැන් ආනාපාන සතිය අපි දෙපැත්තටම අරන් යනවානේ. සමතේටත් අරන් යන්න පුළුවන් විපස්සනාවට අරන් යන්න පුළුවන්. ඒකට අපි තනිකරම සක්මනේදී පවානාපානය වඩන්න ගිහිල්ලා හැම තැනදී පවානාපානය වඩන්න ගිහිල්ලා සමාලාට සමතේට බර වෙන්නත් පුළුවන්. සක්මනේදී හුඟක් වෙලාවට විපස්සනාවට බර කරලා දෙනවා. සතියයි සම්පජඤ්ඤය විපස්සනා පැත්තට බර කරලා දෙනවා. එතන නිකන් ගැඹුරු සමාධි නැහැ. හැබැයි එතන සමාධිය තියෙනවා. දැන් ඔය විපස්සනාදි කතා කරන ක්ෂණික සමාධියනේ කතා කරන්නේ, කණික සමාධිය කියලා. එතකොට ඒ පාදේ ස්පර්ශ වෙනකොටම එතන හිත තියෙනවා. ඊළඟ පාදේ ස්පර්ශන වල එතන හිත තියෙනවා. එතකොට අඛණ්ඩව සතිමත් බවක් තියෙනවා. හිත වෙන කොහෙවත් යන්නේ නැහැ. මේ මතුවෙන අරමුණේ හිත එකඟ වෙනවා. ක්ෂණික සමාධියක්. ඒක විපස්සනාවට හොඳටම හොඳයි. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේට පුළුවන් නම් සක්මන් කර කර ඔන්න ඔය වැඩේ දිනු කරන්න. ඊට පස්සේ ආනාපානෙන් හිත ගැලවිලා ආවේ. ඒ කියන්නේ මං කියන්නේ සක්මනේදී. ඊළඟට වාඩි වෙලා ආනාපානෙ වඩන්න ඕන නම් ආයි ගන්නත් පුළුවන්. නිකන් අපි නිකන් හරි නිකන් අපේ අනසක යටතේ තමයි හිත ඒකට වැඩ කරන්නේ. මුල් කාලේ ඉතින් චුට්ටක් ඉතින් අර අපිට නිකන් බයයි මේක දැන් ගිලි හේත් දන්නෙත් නැහැ. එහෙම හිතනවා නේද? දැන් අරමුණ මාරු කරාට පස්සේ මේක දැන් මෙච්චර අමාරුවෙන් ගොඩ දාගත්තේ මේ දැන් මේක නැති වෙයි දන්නෙත් නැහැ කියලා ඔහොම හිතනවානේ. එහෙම එච්චර මේ වෙන දෙයක් නැහැ. ඉතින් කාලයක් යනකොට ඕක අතින් ගනලා මෙතනින් තියන්න පුළුවන්, මෙතනින් ගනලා අතනින් තියන්න පුළුවන්. ඒ වගේ හැදිලා එනවා. ඔව්. හොඳයි. පුත් ප්‍රශ්න තියෙනවා සානසෙ. අපිට කතා කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඒ කියන්නේ දැන් අපි හිතවල තියෙනවනේ එක එක જાතියේ ගැටලු. ඉතින් අපිට මෙතනදී විරුත් සාකච්ඡා කරන්න පුළුවන් ඒවත් හොඳයි. හරි අපිට මොකද දැන් භවනා කරද්දී සැකති වුණාම හරි අමාරුයි. සැක හැර යන්න පුළුවන් නම් එතකොට අපි දානවා මුළු හදින්ම කරන ගතියක් එනවා. මේක මෙහෙම වෙයි දන්නේ නැද්ද? මෙහෙම වෙයි දන්නේ නැද්ද? මේක හරිද දන්නේ නැද්ද? මේක හරිද දන්නේ නැහැ කියලා අර දෙගිඩියාවක් හිතේ ආවහම අමාරුයි. හැබැයි හොඳට දන්නවනම් ආ මේක මෙහෙමයි පොතේත් මෙහෙම මේ සූත්‍රෙත් මෙන්න මෙහෙම තියලා තියෙනවා. මේකේ අත්දැකීම් මෙන්න මෙහෙමයි කියලා හොඳට අර විශ්වාසසහිතව යනවනම් ඊට පස්සේ හොඳට කරගෙන යන්න පුළුවන්. හොඳයි. එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. නැවතත් සවස 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සීලම සාන්නාසලට තෙරුවන් සරණයි.